तत्प्रदीप जन्मभूमि अंकदीप विजय
जन्मभूमि
उदार मातृभूमि मातृभूमि
नव श्रीलंका ओकलैंड नुवर एक्सत श्रीलंका संघमे अनुग्रहायेन අයිබුවන් ඔබ සැමට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15 සිට පුරා පැයකට වැඩි කාලයක් ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවන්ගත වෙන ශ්‍රී ලාංකීය වැඩසටහන ජන්මභූමි අද 2021 අගෝස්තු මාස 25 වෙනි බදාදා වෙනදා සුපුරුදු පරිදි රසවින්දනාත්මක සාහිත්‍යමය දේශපාලනික ඓතිහාසික තොරතුරු රැගෙන ඔබ වෙත එන ජන්මභූමි වැඩසටහන තුලින් අද ඔබට කතා කරන මම මනෝරිදරණියදල මමත් සමග එකතු වෙනවා
මම චින්තක රණවීර
මේ දවස්වල කියන්න ඕන ඇහෙන්න ඕන වචනයක් තියෙනවා මොකද ආයුෂ ගැන මේ ප්‍රශ්නේ කොරෝනා නිසා ඇතිවෙච්ච දෙයක් ඔබ මම ගැන අපේ පවුල ගැන රට ගැන ලෝකය ගැන හිතනවා නම් වග කියමින් වැඩ කරන්නට ඕනේ
ඔව් අපිට හොඳට ඉන්න පුළුවන් වුණාට මනෝරි අපි ලෝකයේ අනිත්‍යය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු මේ අපි අසන්නනුත් සමග ඉක්මනට කොරෝනා කරදරය නැති වෙන්න කියලා මම හිතන්නේ මනෝරිට මොකක් හරි පුංචි කවියක් මතක් වෙලා තිබුණා නේද
ඔව් මේක එක්තරා විදිහක උපහාසාත්මක විදිහට යොදාගත්ත කවියක් නමුත් මම ඔබ වෙනුවෙන් කියන්න මීටරෙන් නොහිටපු උන්දලා මීටරෙන් මීටරේ ඉඳලා මුළු ලෝකෙම මීටරේට අඳලා දැන්වත් මීටරෙන් ඉඳිලා මොන වුණත් අපිත් මීටරෙන් ඉන්නට ඉගෙන ගන්න වෙනවා දැන්
I'm not afraid to die.
හොඳයි ඕන් අපි අද ඔබට ඔබේ ජීවිතයේ වැදගත් වන ධනාත්මක කතා කීපයක් කියන්නයි සූදානම. ඔව් සමහර කතා නම් ලංකාවේ හරීම ජනප්‍රියයි. හැබැයි අහලා පැත්තකට දානවා. අහලා පැත්තකට දාන්න එපා. පුළුවන් නම් ජීවිතයට එකතු කරගන්න. අද නැතත් හෙට උදව්වක් වෙන්න පුළුවන්. ඕම් පළමු කතාව හොඳ වෙලාවට උනේ. මේ කතාව අක්බර් රජුගේ බිර්බල් ඇමතිතුමාගේ කතාව. එහල බලමු මේක මනෝරිගෙන්. මං හිතන මනෝරි මේ කතාව කියයි.
ඔව් අක්බර් රජු ඔහුගේ පණ වගේ විශ්වාසවන්ත බිර්බල් ඇමතිතුමා කොහේ ගියත් එකගෙන තමයි යන්නේ. බිර්බල් ඇමතිතුමා හැම දෙයක් දිහාම සුභවාදී කෝණයකින් දැක්මකින් බලන කෙනෙක්. එහෙමයි අපි අතරත් ඉන්නවා. ඔවුන් එක දවසක් මේ දෙන්න දඩේම යන්න පිටත් වුණා. යනවා කැලේ ඇතුළට යනවා. ඔවුන් දඩයමක් දෙන්නටම හරි සතුටුයි. හොඳ පහසු තැනක් බලලා දඩයම කරගන්නයි බලන්නේ. අක්බර් රජු හොඳ දුනු විදින්නෙක්. දැන් කාලේ වගේ ඒ කාලේ තුවක්කු නෑ. ඒ වෙනුවට තිබුණේ දුනු, ඊතල, කඩු, මුගුරු, හෙල්ල වගේ ආදි හරින දේවල්. දුන්න ඇදලා සතාට විදින්න හොඳටම මාන බලනකොට, ඒ කියන්නේ ඉලක්කය ගත්ත රජාට අමතක වුණා ඊතලේ තියුණු මුවහත තියෙන හරිය ගැන. දුන්න ඇද්ද පමණට රජාගේ ඇඟිල්ල කැපිලා බිම වැටුණා. අම්මෝ අම්මෝ බිර්බල් මගේ ඇඟිල්ල රජතුමා බෙරිහන් දෙනවා.
බිර්බල් රෙදි කෑල්ලක් අර අත හොඳට වෙලලා ගැට ගහලා දැම්මා. රජතුමා කල්පනා කරනවා මේක අසුබ නිමිත්තක්, මොකක් හරි ලොකු දෙයක් වෙන්න යන්නේ. බිර්බල් අහනවා ඇයි රජතුමනි කල්පනා කරන්නේ? මූණත් අවුල් වෙලා වගේ. අවුල් වෙන්නේ නැද්ද? ඇඟිල්ල කැපුණා, අසුබ නිමිත්තක්. මකට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. මම දක්ෂ දුනු විදින්නෙක්. මොකක් හරි ලොකු අවුලක් වෙන්න යනවද කොහෙද?
බිර්බල් හිනා වෙලා කියන රජතුමනි හොඳ වෙලාවට උනේ අවුලක් වෙන්නේ නැහැ කියන. රජතුමාට කේන්ති, මගේ ඇඟිල්ල කැපුණා මොන හොඳක්ද? යමුකු මාලිගාවට කියලා කේන්තියෙන් පුපුරා ගිහින් දානවා හිරගෙදරට බිර්බල් ඇමතිතුමාව. මේ අර බොහොම විශ්වාසවන්ත ඇමතිතුමාමයි හිරගෙදරට දැම්මේ. දැන් කොහමද? දැන් හිරේට වෙලා ඉන්නවා මෝඩ බිර්බල්. එතකොට බිර්බල් හිනා වෙලා කියන හොඳ වෙලාවට උනේ අවුලක් වෙන්නේ
නැහැ. තවත් කේන්ති අක්බර් රජතුමාට. දවස් කීපයකට පස්සේ අක්බර් රජතුමා තනියම යනවා දඩේමේ. හරියමන් දඩේමක් නැති නිසා කැලේ ඇතුළටම ගිහින් රාජධානියෙන් ඈතින් ඈතට යනවා. මොකද අද පුංචි අවවාද අනුශාසනා දෙන්න කවුරුත් නැහනේ. අද තනියමනේ. ඒ නිසා එක පාරටම කැලේ මැද්දෙන් ගෝත්‍රික කණ්ඩායමක් මතුවෙනවා. රජතුමාව අල්ල ගන්නවා. එතකොට රජතුමා එක පාරටම කියනවා, මම අක්බර් රජු, මාව අතාරින්න, ඇතෙක් බරට වස්තුව දෙන්නම්, රාජධානියෙන් භාගයක් දෙන්නම්. මේ මොනවා කිව්වත් නෑ ගෝත්‍රික කණ්ඩායම නම් ඇව්වේ. බෙර ගහ ගහ එක එක සද්ද කරමින් රජතුමාව අරන් ගියා කැලේ මැද්දට. බිලි පූජාවක් ගෝත්‍රිකයන් අදහන යක්කුන්ට. දැන් රජතුමාව පිරිසිදු කරලා කහ ගාලා මල් මාල දාලා සුවඳ ඉහලා අරන් ගියා ගෝත්‍රික පූජකයා ගාවට. පූජකයා පරීක්ෂා කරලා බලනකොට අර කැපුණු ඇඟිල්ල දැක්කා. පුදුම වුණා. කණ්ඩායමට කිව්වා රජතුමා තැරලා දාන්න කියලා.
මොකද බිලි පූජාවලට අඩුපාඩු තියෙන අය ගන්නෙ නැනේ. අක්බර් රජතුමා දඩබඩ ගාලා කැලේ මැද්දෙන් දුවගෙන ආව රජ මාලිගාවට. ඇවිත් කෙලින්ම ගිය බිර්බර ඇමතුමා ළඟට. විස්තරයක් උරක් නැහැර කිව්වා. ඒකහන් ඉඳලා බිර්බර ඇමතුමා කියනවා, හොඳ වෙලාවට උනේ. අවුලක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහමද? ඇයි රජතුමනි, මමත් ගියා නම් මගේ කිසි අඩුපාඩුවක් නැහැ. මම තමයි බිල්ල වෙන්නේ. හොඳ වෙලාවට හිරේ දැම්මේ. අවුලක් උනේ නැහනේ.
අපි හැම වෙලාවෙම කරදරයක්, හිරියරයක්, කඩාවැටීමක්, පීඩනයක්, පරාජයක් වෙලාවට ධනාත්මකව හිතනවා නම් බිර්බල් ඇමතිතුමා වගේ ජීවිතේ පීඩනය අඩු කරගන්න පුළුවන්. මොකද කරදර, හිරියර, කඩාවැටීම්, පීඩන, පරාජ ගැන හිතන්න හිතන්න ඔබට ඒවා ආකර්ෂණය වෙලා ඒවම ළඟට එනවා. ඒක තමයි ආකර්ෂණ නීතිය. අද ඉඳන් හිතන්න ධනාත්මකව. ඕනෑම කළුවරක් කියන්නේ ළඟපාත එළියක් තියෙනවා. පෙරමුණ බලාගෙන අපිට හොඳ ධනාත්මක ගීතයකින් අපි ඒ පළවෙනි කතාන්දරේ නිමා කරනවා. හොඳයි මනෝරී, ඊළඟට මොකක්ද අපිට තියෙන්නේ?
තවත් තියෙනවා ඒ වගේම අපි සලාගත්ත කතාන්දර කීපයක්. මෙන්න මේක ඊළඟ කතාව. අපි කෙටියෙන් කිව්වොත් නන්දි විශාල ජාතක කතාව. අපි අහලා තියෙනවා මේක. ඉස්සර කාලේ ಭಾರತයේ දුප්පත් බමුණෙක් ඈත ගමක වාසය කළා. මේ බමුණ ගවපට්ටියකින් ගවපැටියෙක් සල්ලි දීලා අරගෙන නන්දි විශාල කියලා නම තිබ්බා. නන්දි විශාල ගවය ආදරෙන් කෑම බීම දීලා ලොකු මහත් කළා ටික ටික. ගවයා ලොකු වෙද්දීම බමුණා ටිකෙන් ටික වයසට ගියා. බමුණට මුදල් අතින් කරදර වුණා. තමාව ඇති දැඩි කළ හාම් පුතාට තමා සැලකිය යුතුයයි නන්දි විශාල කල්පනා කළා. එහෙම හිතමින් නන්දි විශාල බමුණා ළඟට ගියා. ඔබ මුදල් කරදරෙන් ඉන්නා බව මට තේරෙනවා. අනික ඔබට වැඩ කරන්නත් බෑ, වයසයි. මම ඔබට පෝසත් වෙන්න මඟක් කියලා දෙන්න. ඒ කොහොමදයි බමුණ ඇසුවා.
ඒකට බඳිනලද ගැල් 100ක් එකවර තනියම අදින්න මගේ ගවයාට පුළුවන් කියලා ඔබ කාවුණු දහසක ඔට්ටුවක් අල්ලන්න නන්දි විශාල බමුණට කිව්වා. බමුණාට හරි සතුටුයි. බමුණ ඉක්මනට නගරයට ගියා. ගිහින් කෙනෙක් හෙව්ව ඔට්ටුව අල්ලන්න. නගරේ ධනවත් සිටුවරු සමගින් ඔට්ටුව ඇල්ලුවා. තරංගයට නියමිත දිනේදී නන්දි විශාල නාවල හොඳට කවලා තරංගයට අරගෙන ආවා. තරංගය ආරම්භ වුණා. බමුණ නන්දි විශාලගේ පිටට නැග්ගා. නන්දි විශාල බැඳ සිටියේ මුල්ම කරත්තෙයි. ඇදපන් කුළුහරකෝ ඇදපන්. බමුණ නන්දි විශාලට කෑ ගහලා කිව්වා. නරක වචන, පරුෂ වචන කිව්වා. නන්දි විශාල සිටි තැනින් සෙලවුණේවත් නැහැ. බමුණ නන්දි විශාලට කෙවිතෙන් තඩි බෑවා. නරක වචනිනුත් බැන්නා. ඉතින් නන්දි විශාල අඩියක්වත් ඉදිරියට ගියේ නැහැ. අන්තිමේදී බමුණ කාවුණු දහසේ ඔට්ටුව පරාජය වුණා. බමුණට හරීම දුකයි.
බමුණ දුකින් කලකිරීමෙන් ගෙදර ආවා. ආපු ගමන් ඇඳට වැටලා නිදාගත්තා. නන්දි විශාලට දුකයි. ළඟට ඇවිත් අහනවා මෙහෙම. ඇයි මෙහෙම දුකින් නිදාගෙන ඉන්නේ? බමුණ උත්තර දෙනවා. මම නිදාගන්නවා නෙමෙයි. කහවර්ණු දහස පෙරදුණු දුකෙනුයි ඉන්නේ. බමුණාගේ කතාව අසා සිටි නන්දි විශාලට ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඔබට පාඩු වුණේ ඔබ නිසාමයි. මම කිසිදාක ඔබට වරදක් කරලා නැහැ. මම තරඟයට ඉදිරිපත් වුණෙත් ඔබට මුදල් හම්බ කරලා දෙන්න. ඒත් ඔබ මට කතා කළේ ඉතාමත් පහත් විදිහට. මට බැන්නා. ඒ වගේම මට පහර දුන්නා. ඒ නිසායි මම කරත්තේ අඩියක්වත් ඉස්සරහට ඇද්දේ නැත්තේ. නන්දි විශාල කිව්වා. වැරද්ද තමා අත බව බමුණට තේරුම් වුණා. නැවතත් නිකරුණේ හිරිහැර නොකරන බවට බමුණා පොරොන්දු වුණා.
එහෙමනම් නැවතත් ගිහින් මගේ ගවයාට ගැල් 100ක් එකවර අදින්න පුළුවන් කියලා කහවණු 2000ක ඔට්ටුවක් අල්ලන්න. නන්දි විශාල කිව්වා. බමුණ ආයෙත් නගරයට ගිහින් අර සිටුවරු මුණ ගැහිලා ඒ විදියටම කළා. එදා උදේත් බමුණ නන්දි විශාලව නාවල හොඳට කවලා මල් මාල වලින් සැරසුවා. සරසවාගෙන තරංග බිමට රැගෙනගෙන ගියා. තරංගය ඇරඹුණා. නන්දි විශාල, මගේ හොඳ රත්තරන් පුතා, මේ ගැල් 100ම එකවර අදින්න. ඔයා හොඳ දක්ෂයා. ආදරෙන් හිස අත ගාලා ඉඹලා කිව්වා. නන්දි විශාලට ආඩම්බර හිතුණා. බමුණගේ කරුණාවන්ත කටහඬ නන්දි විශාල ගැල් 100ම එකවර ඇදගෙන ඉදිරියට ගියා. බලා සිටි මිනිසුන් අත්පුඩි ගැසුවා. නන්දි විශාලට ප්‍රීති ගෝසා කළා.
බමුණ රන් කහවණු 2000 ඔට්ටුව දිනුවා. ඒ විතරක් නෙමෙයි, බලන් හිටපු අයත් සතුටු වෙලා කහවණු වීසි කරා. ඒ සේරම එකතු කරගත්තා. දෙන්නටම සතුටු හිතුණා. දැක්ක නේද, අපිට කවුරු හරි නරක වචනයෙන් බැන්නොත් අපි කැමතිද? නෑ, නරක වචන කතා කරනකොට කවුරුවත් අපිට කැමති වෙන්නේ නෑ. තිරිසන් සතෙක්වත් අපි බැනලා සැරෙන් කතා කරනවට ආස නෑ. ඒ නිසාම අපි හැම වෙලාවෙම ප්‍රිය වචන කතා කරන්නට පුරුදු වෙමු. වචන ඕන තරම් තියෙනවා. ඒවා භාවිතා කරන විදියට තමා හැමෝම අපේ සමීප අය වන්නේ, ආදරය කරන අයෝ ඉන්නේ. හැම වෙලාවෙම ලස්සන වචන, හොඳ වචන කතා කරමු.
Duru කුටිය තුල තුරගුරු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් අත නැසී දෙවියන් අත නැසී
කොට නැතන ආරතන නැතන ඉනියම් මව්වේ මහවරු සාවේ දෙවියෝ වැඩින්නේ දෙවියෝ
කෙනෙකුට උදව් කරන්න ඕන උදව් ඕන වෙලාවට ඒ උදව්ව කරන්න ඕනනේ මේ කාලෙත් එහෙම එකිනෙකා මත එකිනෙකා යැපෙන කාලයක්නේ ඕම් එක කැමි ගෙදරක් තිබුණා ඈත ගමක ඒ ගෙදර මීයක් හිටියා එයා විතරක් නෙමෙයි තව යාගේ යාළුවෝ හතර පහ දෙනෙක් ළඟපාතම හිටියා කවුද දන්නවද ඒ අය කුකුලෙක් එළදෙනෙක් ඒ කියන්නේ මේ හරකගේ ගෑනු සතා බල්ලෙක් ඌරෙක් එළුවෙක් ඕන් ඔය මීයා ගෙදර තියෙන දේවල් හරි අරපිරිමැස්මින් කාලා බීලා ජීවිතේ ගෙවාගෙන ගියා. හරි පිරුණු ඇඟක් සහිතව හැඩ මීයෙක් කෑම බීම තියෙනවනේ. හොඳට පුෂ්ටිමත් මේ මීය හැදිලා හිටියා. මේ මීයව දැකපු මේ යාළුවෙක් කැවුවා, අනේ ඔයා හොඳ සැපට ඉන්නවා, බලන්න මගේ හැටි, බලන්න මගේ හැටි, මම දවස් ගානකින් කාලා නැහැ, හාමතේ මටත් පොඩි සැලකිල්ලක් කරන්නකෝ. මීයට දුකයි මේ යාළුවා ගැන, ඒත් උදව්වක් ඉල්ලුවම නොකර බෑ, හිත උණු වෙනවා. අපිත් එහෙමයි නේද?
ඔව්, ඒත් උදව් කරන්න ඕනේ අතේ දුරින් ඉඳලා. මොකද කාවවත් විශ්වාස කරන්න අමාරුයි මේ කාලේ. කමක් නෑ, එන්න කියලා මීයා හොරෙන් හොරෙන් අර මී යාළුවා වාරගෙන ගියා ගෙදරට. ගිහින් කිව්වා, මේ යාළු මම අවුරුදු ගානක් මේ ගෙදර කෑම බීම හින්දා බඩ පුරවා ගත්තා, සතුටින් හිටියා. ඒ පිළිවෙලට ඒවා ගත්තු නිසා අපිළිවෙල කරන්න එපා. හෙමින් ඉහිරවන්නේ නැතුව, වටගන්නේ නැතුව කන්න. කොහෙද කෑම දැක්කහම ජීවිතේට කාලා නෑ වගේනේ සමහර අය හැසිරෙන්නේ. මී යාළුවා එහෙ දුවනවා කනවා, මෙහෙ දුවනවා කනවා, මුළු ගෙදරම පිස්සන් කොටුවක් කළා. දැන් මොනවා කරන්නද? කාලා ස්තුතියි කියලා මී යාළුවා යන්න ගියා. දැන් මීයා දන්නවා සේරම සැලසුම් වතුරේ. උදේ ගෙදර අය නැගිට්ටහම වෙන දේ ඉවෙන් වගේ දන්නවා. කමක් නැහැ, වෙන දෙයක් වෙයිනේ කියලා බලාගෙන හිටියා. හරියට නිින්දකුත් නැහැ. උදේ ගෙදර අය ලොකු කතාවක්. ගෙදර අය කියනවා මීයෙක් ඉන්නවා, ඌ අල්ලගන්න ඕන, මී කතුරක් ගේන්න ඕනේ කියලා. මීයට බයයි, හීන් දාඩියක් දාලා
දැන් කල්පනා කරනවා මොකද කරන්නේ කියලා. කාගෙන් හරි උදව් ගන්නවද කියලා. මතක් වුණා යාළුව කීප දෙනාව. මුලින්ම ගියා බලු යාළුවා ළඟට. ගිහින් විස්තරේ කිව්වා. මට උදව් කරන්න, මම ජීවිත කාලෙම මතක තියාගන්නවා කියලා. එතකොට බලු යාළුවා කියනවා, මට වැඩක් නැහැ මී කතුරෙන්. මට කරදරේකුත් නැහැ. මට ගොඩක් වැඩ. ඒ හින්දා මට උදව් කරන්න බෑ. මීයට දුකයි. යාළුවෙක් උදව් කරන්න බෑ කියනවා. කමක් නැහැ කියලා හිතලා කුකුල ගාවට ගියා. කුකුල් හාමි, කුකුල් හාමි, මට උදව් කරන්න. මම උගුලක පැටලිලා විස්තරේ කිව්වා. කුකුල් හාමි ගත් කටටම කිව්වා, මට වැඩක් නැහැ මී කතුරෙන්. මට කරදරේකුත් නැහැ. මට ගොඩක් වැඩ. එහෙම දිවට ප්‍රශ්න. ඒ හින්දා මට උදව් කරන්න බෑ.
මීයට තව දුකයි. ගියා එළු රාලගාවට. ප්ලීස් මට උදව් කරන්න, මම ලොකු ප්‍රශ්නයක. විස්තරේ කිව්වා. එළු රාල කියනවා, මේ මීරාල ප්‍රශ්නේ ඔයාගේ. ඔයාගේ යාළුවා ඇති කලේ මම මොනව කරන්නද? මම තාම උදේට කාලත් නෑ. මම යනවා කන්න. අනෙක මට වැඩක් නෑ මී කතුරෙන්. මට කරදරේකුත් නෑ. මට ඒ හන්දා උදව් කරන්නත් බෑ. මීරාල බොහෝම දුකෙන් කරබාගෙන හෙමින් හෙමින් ගියා ගවරාල ගාවට. ගවරාල හාමි, මං කියන දේ පොඩ්ඩක් අහන්න. බොහෝම අසරණ විදිහට කියනවා. මං කියන දේ පොඩ්ඩක් අහන්න. ගවරාල, මම මේ කනවා, කමක් නැහැ කියන්න. මට පොඩි අකරතැබ්බයක් වුණා. මාව මේ උගුලෙන් ගලවගන්න උදව්වක් දෙන්න විස්තරේ කිව්වා. මට කරන්න දෙයක් නැහැ. පේනවනේ මාවත් මේ කබයකින් ගැට ගහලා. අනික මී කතුරට අහුවෙන්නේ මීයෝ මිසක් හරක් නෙවෙයිනේ. මට අදාළම නෑ. දැන් යන්න, මට නිදා ගන්න ඕනේ. අද මහා කම්මැලි දවසක්, වහින්නත් වගේ.
දැන් ඉතින් අන්තිම බලාපොරොත්තුව ඌරුහාමි. මීය ගියා මඩ වගුරට. ඌරුහාමි, ඌරුහාමි, කෝබේ ඌරුහාමි. මඩ ගොඩේ හිටපු ඌරුහාමි, කවුද මේ වද දෙන්නේ? මගේ ජොලියට බාධා කරන්නේ. කරදරකාරය, යනවා යන්න. මම මීයාමි, ඔයාගේ යාළුවා. ඔහ්, ඉතින් කියන්න, ඇයි මාව මතක් වුණේ කියලා? මට උදව්වක් ඕනි, විස්තරේ කිව්වා. මම ඔයා ඔය කී ඇතුළට යන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. අනික අනුන්ගේ දේවල් වලට හොම්බ දාලා පුරුද්දකුත් නැහැ. අපි හම්බ කළොත් අපි කනවා කියලා ආපහු මඩගොඩේ පෙරළුණා. මීයට දුකයි වෙන දෙයක් වෙද්දෙන් කියලා එතනම හාන්සි වෙලා පොඩි නිින්දක් දැම්මා. උදේ නැගිටිනකොට මා කාලගෝට්ටියක් ගෙදර පැත්තේ හොරෙන් හොරෙන් ගෙදර ගිහින් වහලෙන් එබිලා බැලුවා. ගම හාමිනේ බිම වැටිලා මී කතුර එතන මී කතුරට ණයක් අහුවෙලා නයා ගම හාමිනේට දෂ්ට කරලා.
ගමරාලට හරි තරහයි. ගත්ත මෝල් ගහ දුන්න බලුරාලට පාරක්. සත්තු සර්පයෝ ගෙදරට එනකන් කොහේ රෝන්දි ගැහුවද කියලා ඒ පාර වැදුනේ හරියටම ඔළුවට. මෙලෝ හසරක් නැතුව දිව්ව දිවිල්ලක් ආයේ නොයෙන්නම. දැන් බෙද මහත්තයා ඇවිත් විස ඇදලා අයින් කරලා ශක්තිය එන්න කුකුල් සුප් එකක් හදලා දෙන්න කිව්වා. අර කුකුල් රාල මරලා සුප් එකක් හදලා දුන්න ගමහමිනේට. ඊළඟ දවසේ එලුකටු සුප් එකක් දෙන්න කිව්වා. එළුව මරලා සුප් එකක් හදලා දුන්නා. ඊළඟ දවසේ හරක් හදවත් හොඳයි ඒක දෙන්න කිව්වා. හරක මරලා හදවත් දුන්නා. දැන් ගමහමිනේට හොඳයි. වෙද මහත්තයා බලලා කිව්වා දැන් හොඳයි සුවයි. ඇඟට පණ ටිකක් එන්න ඌරු මස් ටිකක් කන්න දෙන්න කියලා කිව්වා. ඌරව මරලා දුන්නා කන්න. ගම ගෙදරට අර මීයව අමතක වුණා. මීයත් ඒ විදියට පරණ විදියට ජීවත් වුණා. දැක්ක නේද අපි උදව් කරනකොට උදව් කරන්න ඕනේ. උදව් කළාම ඒක අපේ ජීවිතේට කෙලින්ම එදාම උදව් නොවුනට වක්‍රාකාරයෙන් කවදා හරි එනවා. ඉතින් අපිටත් හොඳ පාඩම් මේවා නේද?
ලොකට නැගී අයිති තරුට අසුමුවා.
කවුද ගස්බල ගන්න බන්දර යාමේ
අනකල දින්ගක් ගන්න හිතුනා ගහ උඩට යන්න.
බලකල ගහ මුදුනේ
ඒක තමයි සනකල නෑ ගහ මුදුනේ අනේ ඒකයි බිමට බහින්නේ.
වාසුවනක් වාසියනක් දැන දැන වැරදි කරනවා.
නැතිනම් හදලා කියනවා.
නැතිනම් හදලා කියනවා.
මරණව මම තටි බලලා වෙරි භූමියේ කියලා ලලා හට මෙය ඇහිලා
මාව මරන්න කෝ.
ඔබටත් වාසියටත් දැන දැන වැරදි කරනවා එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු කියලවා
නැතිනම් හදලා කියනවා
නැතිනම් හදලා කියනවා
නැතිනම් මවලා කියනවා
නැතිනම් මවලා කියනවා
නැතිනම් පැනලා දුවනවා
නැතිනම් පැනලා දුවනවා
සමහරු ගහලා දුවනවා
සමහරු ගහලා දුවනවා
නැතිනම්
තක්සේරුව වටිනාකම අපි අහලා බලමු මේ කතාව මොකක්ද කියලා දිනක් කුඩා දරුවෙක් තම පියාගෙන් ජීවිතයේ අගේ කුමක්දයි අසනවා ප්‍රශ්නයට පිළිතුරු වෙනුවට පියා ඌට ගලක් දී එය පොළට ගොස් විකුණන්නේ පවසනවා. ඒ වගේම කවුරුනෝ මේහි මිල ගණන් යවුවොත් එහෙම කිසිවක් කියන්න එපා. ඇඟිලි දෙකක් පෙන්වන්න යයි කියනවා. ඉතින් මේ දරුවා මේ මැණික් ගල අරගෙන පොළට ගිහිල්ලා මේක විකුණන්න සූදානම් කරනවා. ඊතර කාන්තාවක් මේ දරුවා ළඟට ඇවිල්ලා දරුවා මේ වටිනාකම කීයද? එතකොට අර දරුවා තාත්තා කියපු විදිහට කිසිවක් කියන්නේ නැතුව ඇඟිලි දෙකක් උස්සලා පෙන්නනවා. එතකොට අර කාන්තාව අහනවා ආ ඩොලර් දෙකයි. හොඳයි මම මේක මිලදී ගන්න. එතකොට දරුවා කිසිවක් නොකිව පියා වෙත දුවගෙන ඇවිල්ලා පොලේදී වෙච්ච සිද්ධිය කියනවා. එතකොට පියා මොකද දන්නවද කියන්නේ?
පියා මේ දරුවට කියනවා ඔය ගල අරගෙන කෞතුකාගාරයට යන්න. කවුරුවත් මිල ගන්න නැසුවොත් ඇඟිලි දෙක පෙන්වන්න. කතා කරන්න එපා. එසේම දරුවා මේ ගල අරගෙන කෞතුකාගාරයට යනවා. එතනදී එක් පුද්ගලෙක් මේ ගල පිළිබඳව කල්පනාවෙන් ඉඳලා මේ දරුවගෙන් අහනවා මේ ගලෙහි මිල කීයද කියලා. එතකොට අර කුඩා දරුවා පියා කියූ තහලේටම ඇඟිලි දෙකක් පෙන්වනවා. ආ ඩොලර් 200ක්. හොඳයි මම මේ මිලට ගන්න. එතකොටත් අර දරුවා නැවත පියා වෙත පැමිණ කෞතුකාගාරයේදී දරුවාට ලැබුණු මිල පවසනවා.
එතකොට තාත්තා කියනවා හොඳයි දැන් ඔයා ඕක අරගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන ස්ථානයකට යන්න කියලා. ගිහිල්ලා කවුරු හරි මේකේ මිල ගන්න යවුවොත් ඔයා මුකුත් කියන්න එපා ඇඟිලි දෙකක් පෙන්වන්න කියලා. ඉතින් මේ දරුවා තාත්තා කියපු විදිහටම එම ප්‍රදේශයේ තිබ්බ ඉතාමත් සුවිශේෂී ස්වර්ණාභරණ මධ්‍යස්ථානයකට යනවා. ගිහිල්ලා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ කලමනාකරු හමු වෙලා මේ දරුවා අර ගල පෙන්නනවා. ඒ ගල දිහා සුපරීක්ෂාකාරී ලෙස බලපු කලමනාකරවරයා අහනවා මේ දරුවගෙන් ළමයා මේ මිල කීයද? එතකොට අර දරුවා කියනවා දරුවා මුකුත් කියන්නේ නැහැ. දරුවා ඇඟිලි දෙක පෙන්නනවා. දරුවා ඇඟිලි දෙක පෙන්නුවම අර කලමනාකාරවරයා අහනවා ආ ඩොලර් 2000යි. හොඳයි මම මේක මිලදී ගන්න. දරුවට හරිම සතුටුයි. දරුවා වහ වහ ඉතනින් එළියට ඇවිල්ලා පියා වෙත දුවගෙන ඇවිල්ලා කියනවා තාත්තේ ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ මිනිස්සයා මට මේකට ඩොලර් 2000ක් දෙන්නම් කිව්වා. දැන් මම මොකද කරන්නේ?
එතනදී පියා කියනවා එහෙනම් දැන් ඔබ යන්න මැණික් වෙන්දේසි කරන මධ්‍යස්ථානයකට. දරුවා මේ ගලත් අරගෙන නැවතත් පියා කියූ අයුරින්ම මැණික් වෙන්දේසි කරන මධ්‍යස්ථානයකට යනවා. ඒ ගල ස්ථානයේ හිටපු මැණික් පිළිබඳ විශේෂඥවරයෙකුට පෙන්නනවා. ඔහු සුපරීක්ෂාවෙන් ඒ ගල දිහා බලනවා. ඒත් එකම ඒ පුද්ගලයා මේ දරුවාගෙන් අහනවා මේ ගලෙහි මිල ඔබ කොහොමද තීරණය කරන්නේ? ඔබ කීයක් කියනවද මේ ගලට? එතකොටත් දරුවා තාත්තා කිව්ව විදියටම ඇඟිලි දෙකක් පෙන්නනවා. අර මැණික් කරුවා කියනවා මේ ගල ඉතාම දුර්ලභ වර්ගයේ මැණික් ගලක්. මම මේකට ඩොලර් ලක්ෂ දෙකක් දෙන්නම් කියලා. මෙහිදී දරුවා පුදුමයටපත් වී නැවත පියා වෙත එනවා.
එතකොට පියා මොකද දන්නවද මේ දරුවට කියන්නේ? පුතා දැන් ඔබගේ ජීවිතයේ වටිනාකම ඔබ දන්නවද? ඔබ ආවේ කොහින්ද? ඉපදුනේ කොහින්ද? සමේ පාට වත්කම මේ කිසිවක් අදාළ නැහැ පුතා. අවශ්‍ය ඔබේ ජීවිතයට ඔබ දෙන වටිනාකමයි. එය ඔබ නිසි තැනදී නිසි වේලාවෙදි දෙන්න. එතකොට ඔබට නිවැරදි තක්සේරුව ලැබේවි.
සංගමය අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15 සිට ගුවන් ගතවන ජන්මභූමි වැඩසටහනටයි ඔබ මේ සවන් දෙන්නේ. අපි අද ජන්මභූමි වැඩසටහනෙන් ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතේ පුරාවට ධනාත්මකව අපි හිතා බලන හැටි, පුංචි පුංචි අවස්ථාවවලදී අපි නොසිතා අපේ ජීවිතයෙන් ඈත් කරගන්නා ධනාත්මක චින්තකනය ගැන. ඒ අපි සමහර වෙලාවට ආවේගකාරී වෙන්න පුළුවන් යම් යම් හේතු නිසා. නමුත් එතනදී අපි හැසිරිය යුත්තේ කොහොමද කියන එකට චූටි උපකාරකයක් තමයි අපි මේ එකතු කරන්නේ ඔබේ ජීවිතයට.
මීළඟට අපි කතා කරමු සිංහ ගතිය. මේකත් හරි අපූරු පුංචි කතාවක්. ඔබගේ ප්‍රතිරූපය ගැන ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නට වුණොත් ඔබ මොකද කරන්නේ? ඔබ කන්නාඩියක් ඉදිරියට ගොස් බලනවා නොනුමානයි. ඒ අනුව ඔබ ඔබ පිළිබඳ ආකල්පයමය තීරණයකට එනවා. ඔබත් හිතනවා ඔබ පිළිබඳව අනිත් අය ඔබ ගැන හිතන්නේ කොහොමද කියලා. ඒ අනුව ඒ අයට ගැළපෙන්න තමන් හිතේ මවාගත්ත රූපය තමන් ඒ අයට පෙන්වන්න හදනවා. ඒක සමහරට ඇඳුමින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට පොඩි මේකප් එකකින් වෙන්න පුළුවන්. මේක එක එක ආකාරයට කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ සිංහයව කැලේ සතුන් දකිනකොට සිංහයා පිළිබඳව කැලේ සතුන්ට ඇතිවෙන ප්‍රතිරූපය, කැලේ සතුන්ව සිංහයා දකිනකොට සිංහයාට ඇතිවෙන ප්‍රතිරූපය. අපි උදාහරණයක් ඇටියට ගමු. ජිරාෆ් ගත්තොත් කැලේ උසම සතා. ඒ වුණාට ජිරාෆ්ව දකින සිංහයාට හිතෙන්නේ අන්න මගේ ගොදුර. ජිරාෆ්ගේ උස නෙමෙයි. ඒ වුණාට ජිරාෆ්ට සිංහයාව දැක්කම හිතෙන්නේ අරයා මාව අනිවාර්යයෙන්ම ගොදුරට ගන්නවා කියලා. මේ ආකල්පය හැම සතෙක් කෙරෙහිම ඇති වෙනවා. දැන් අපි ගත්තොත් ඇතා විශාලතම සත්වයා දැනට කැලෑවි සිටිනවා. ඒ අලියව සිංහයා දැක්කාම සිංහයාට දැනෙන එකම ආකල්පය තමයි අන්න මගේ කෑම, අන්න මගේ ගොදුර ඉන්නවා කියලා. ඒ වුණාට අලියට මොකද හිතෙන්නේ? සිංහයා දැක්කම මියා අනිවාර්යයෙන්ම මාව ගොදුරට ගන්නවා කියලා. අලියට අලියාගේ උසවත් මහතවත් ඒ මුකුත් නැහැ. උනට අපි දන්නවා සිංහයට වඩා අලියා ශක්තිමත්, සිංහයට වඩා අලියා විශාලයි. නමුත් අලියා සිංහයට බයයි. මේක තමයි ආකල්පමය වෙනස. තමන් තුළ ඇති කරගෙන තියෙන ආකල්පමය සිතුවිල්ල. ඒ වගේම රයිනෝ ගත්තොත් රයිනෝ කැලෑවි සිටිනම ශක්තිවන්තම සත්වෙක්. ඒ උනට රයිනෝව දකින සිංහයාට කවදාවත් හිතෙන්නේ මේ ශක්තිවත්ම සතා කියලා. සිංහයාට හිතෙන්නේ අන්න මගේ ගොදුර. නමුත් රයිනෝට සිංහයාව දැක්කම හිතෙන්නේ අන්න අර සිංහයා අනිවාර්යයෙන්ම මාව ගොදුරට ගන්නවා. ඒක නිසා සිංහයාව දකින හැම සතෙක්ම දුවනවා සිංහයාව දැක්කම. ඒ අය තුළ ඇතිකරගෙන සිංහයා පිළිබඳ ඇතිකරගෙන තියෙන ආකල්පය නිසා.
මෙම ආකල්පය පිළිබඳව නැපෝලියන් බොනපාට් කියන ශ්‍රේෂ්ඨ රණකාමියා වරක් කියනවා, සිංහයන් සිය දිනෙක්ව සුනකේකට බාර දීලා යුද්ධයකට යවුවොත් සුනකේක් වගේම සිංහයන් සියයත් ම්ලේච්ච විදියට යුදුමිමේදී මැරෙනවා කියලා, මියනවා කියලා. ඒ වගේම ඔහු කියනවා එසේම සුනකීන් සියයකගේ බලකායක් එක සිංහයෙකුට සිංහයාට හි නායකත්වයේ දීලා යුදමිමකට යවුවොත් ඒ සුනකෙන් සිය දෙනාම සිංහයන්සේ සඩන් වදිනවා කියලා. මොකද නායකත්වයේ සිංහයාගේ, ආකල්ප සිංහයාගේ. එතනදී සුනකයා සිංහයා වෙනවා. එතනදී පරාජය වෙන්නේ නැහැ. දැන් ඔබට පේනවා නේද තමන්ගේ ආකල්ප වලින් තමන්ගේ ජයග්‍රහණය කරා යන්නට පුළුවන් කියන එක? මෙතනදී කියවෙන්නේ ආකල්පමය සාධකයක් ගැන. සිංහයාට සතුන් දුටුවා වගේම ඉස්සෙල්ලා කිව්ව ඒ සතුන් දැක්කහම සිංහයාට දැනෙන්නේ තමන්ගේ ගොදුරක් වගේ. නමුත් සිංහයාට ඔහුගේ දිග පළල උස ශවිමත් බව ඒව නෙමෙයි ඔහුට දැනෙන්නේ තමන් සිංහයාගේ ගොදුරක් වන්නට යන බව. මෙවැනි කාරණා සසඳා බලනකොට අපි ධනාත්මක චින්තනය තුළ අපි හිතන්නට ඕනේ අපිට මොන බාධකයේ තිබුණත් මොන කරදරයේ තිබුණත් අපේ ජයග්‍රහණය කරා අපේ ආකල්පය ගෙන යා යුතුයි කියන එක. අන්න එතන තමයි අපේ ජීවිතයේ වටිනාකම තීරණය වන ජයග්‍රහණය තියෙන්නේ. පුද්ගලයා තුළ ගොඩනැගෙන ආකල්පය ඉලක්කය ඒ සියල්ල විශ්වාසය තුළ පදනම් වෙනවා නම් එය ජයග්‍රහණය කරා ගෙන යන්නට පුළුවන් කියන එක මේ මෙවැනි ජනකතාවලින් හොඳටම අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මේවා තමයි ජීවිතයට එකතු කරගන්නට ඕන ධනාත්මක ආකල්ප.
පිනි බරයාමේ සැවුලක් අනලනවා, අම්මා වට කර ලිපගිනි නැලවෙනවා, කොළඹ රෙල්ලෝ රජ ගමනට එනවා, නැගිටින් පුතුනේ බිම්මල් ඉනැහෙනවා. පුතුනේ අකුරට යන්න පමාවේ, ගුරු සිත රිදිලා වේවැල අඳවාවේ. පුතුනේ අකුරට යන්න ගන්න පමාවි ගුරු සිතරි දිලා වේවැල අඳවාරි ගංගේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරන්දු දා දුක් වේවි අම්මා පිනි බර යාමේ සැවුලන් අඳලනවා අම්මා වත කර ලිපගිනි නැල වෙනවා කොළඹ රෙල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කිනැහෙනවා දෙල දෙලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා දෙල දෙලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා කලට රුවන් වැසි වසන තාලේ ශිල්ප උගත්දා නුඹ සක්නිති වෙනවා පිනි බර යාමේ සැවුලන් අඳලනවා අම්මා වත කර ලිපගිනි නැල වෙනවා කොළඹ තෙල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කිනැහෙනවා
අතින්ද පයින්ද මොලෙන්ද මීළඟ කතාව මේක අන්දරේ ගැන ගෙතුණු කතාවක් අන්දරේ කියන්නේ සෙංකඩ ගල රාජසිංහ රජුගේ රාජවාසල කවටයනේ මාතර දෙවුන්දර තමයි ඉපදිලා තියෙන්නේ. ඔහුවට ගෙතුණු ජනප්‍රවාද ජනකතා බොහොමයි. අපි පටන් ගන්නවා මෙන්න මේ පුංචි තේරවිල්ලේ. ධාර දෙකයි එක තැන මුල් කර තැනුවා පාරතියක් ගැසුවත් බයකුත් නැතුවා. කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා තෝරාපන් ඊයේ මගදී දුටුවා. මේ කවිය රාජසිංහ රජුරුවන්ට මේ අන්දරේ කියලා තිනවා තේරවිල්ලක් හැටියට. ඊට පස්සේ රාජසිංහ රජුරන්ට මේකට උත්තරයක් දෙන්න අපහසු වුණාම අන්තිමට එය පහදන් වෙලා තියෙන්නේ මේ අන්දරේටම තමයි. එතකොට අන්දරේක පහදලා තිනවා මේ විදිහට. ධාර දෙකයි එකමැද එය ගැවසීය වටපිට යන කලට කණු සතරෙන් යාය. ගෙට වැඩි කලට කිසි බයකුත් නැතුවාය මට දැනෙනා ලෙස මහරජ ඒ ඉබ්බාය නොකියා රජුන්ට උපහාසයට ලක් කරපු විහිළුවෙන් කවටකමින් කවිකාරකමින් හිටපු කෙනෙක් තමයි අන්දරේ. කොහොම හරි මහරජ ඉබ්බාය කියලා කිව්වා. උගුරු දන්නවද අන්දරේගේ සම්පූර්ණ නම සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ වික්‍රමසිංහ මුතු කුමාර අන්දරේ. මේ අතරට මට මතක් වෙනවා අවසානවට අන්දරේ කියපු කවිය. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකම් කලේ පැන් නැතිවිය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට කෙසේ පසු වෙම්ද පළුවීර ගස්සෙට. මට මේ අන්දරේ ගැන කියන්න කියලා හිතුනේ මොකද අපිට මේ සමාජයේ හරියට අන්දරේල හම්බ වෙනවනේ. ඉතින් අපි අන්දරේ ගැන කතා කළා ඇති මනෝරි. මොකද හැමදාම කවට කමින් පිරුණු ලස්සන කතාවක් කියන්න තියෙනවනේ මනුරේ. ඒක කියන්නකෝ.
හැමදාම කවට කමින් කපටි කමින් මුකරි කමින් හැම එකම ජයගත්ත අන්දරේ උජාරුවට රජමාලිගාවට යනවා එනවා. හැබැයි රජතුමා හිතුවා කොයි වෙලාවක හරි අන්දරේගේ උලම් බස්සන්න. ඒ කිව්වේ උජාරුව නැති කරන්න ඕනේ කියලා. ඔය අතරේ රාජධානියට ආපු යෝධයෙකු තමන් සමග සටන් කරන්නට පුළුවන් කෙනෙක් එන්න කියලා අභියෝග කරමින් රාජධානිය පුරා යනවා. මම යෝධෙක්. මම රාජධානි කීපයකම සටන්කාමීන් එක්ක සටන් කරලා ජයගත්තා. මේ රාජධානී කවුද ඉන්නේ මාත් එක්ක සටන් කරන්න? රජතුමාට ආරංචි වුණා මේක. රාජසභාව කැඳෙව්වා. කැඳවලා හොඳ සටන්කාරයෙක් හොයන්න සටන් කරන්න කියලා මහ ඇමතිට කිව්වා. දැන් අනබෙරකරු ගම් නියංගම් සිසදා අනබෙර ගසමින් හොයනවා සටන්කාරයෙක්. අසව් අසව් අසව්. මේ සෙන්කරගල රාජාධිරාජසිංහ රජුගේ අණයි. රාජධානියට පැමිණි යෝධයා හා සටන් කිරීමට කැමති අයෙක් වෙතොත් ඇතෙක් බරට වස්තුව. කිසිම කෙනෙක් නැහැ. රජතුමාට ලැජ්ජයි. රජතුමා හින්දා සටනට යන්නත් බෑ. අන්දරේව කැඳෙව්වා. මාලිගාවට කැඳවලා අන්දරකින් අහනවා, "දන්නේ නැද්ද කෙනෙක්? කෙනෙක් නැද්ද කියලා?" අන්දරේ නැහැ කියනවා. රජතුමාගේ යටිහිතේ අන්දරේගේ උජාරුව නැති කරන්න ඕනකමක් තිබ්බා.
ඒ හින්දා රජතුමා අහනවා අන්දරේගෙන්, "අන්දරේට බැරිද මේ යෝධයා මෙල්ල කරන්න, සටන් කරන්න?" රාජසභාව මැද්දේ කටකාර මුකරි අන්දරේ එක පාරටම, "ඕක මොන කජ්ජක්ද? මම කරන්න" කියලා කවට්ට කමට වගේ කියලා දැම්මා. අන්දරේ හිතුවේ නෑ ඒක ඇත්ත වෙයි කියලා. රජතුමා, "එහෙනම් හරි අන්දරේ, සටන් කරන්න. යෝධයා එක්ක හෙට දෙදෙනා මුණගැස්සොම්" කියලා රාජසභාව ඉවර කළා. ඊළඟ දවසේ යෝධයයි අන්දරේ රාජසභාවට ආවා. යෝධයා දැක්ක අන්දරේගේ කකුල් වෙවුලන්න ගත්තා. හීන්දාඩිය දැම්මා. කට වරද්ද ගත්ත. දැන් මොකද කරන්නේ? ලැජ්ජ වෙන්නත් බෑ. ලිතට වැටුණ මිනිහා ලින් කටින්ම එළියට එන්න එපැයි. රජතුමා අන්දරේට යෝධයාව අඳුන්වා දුන්නා. "අන්දරේ ලැහැස්ති නේද සටන් කරන්න?" අන්දරේ, "අපෝ, සුළු දෙයක්. දෙකයි දෙන්නේ මේ හාදයා රාජධානියෙන් පැත්තවත් ආයේ බලන්නේ නැහැ" උජාරුවෙන් කිව්වා. රජතුමා hina හිත යටින් තාමත් පම්පෝරේ. යෝධයා මිස් කෙසඟ මිනිහාගේ කට වැඩි දෙන්නන් සම්බු කියලා කල්පනා කරා. රජතුමා මොනවද ඔය ඕන ඔය දෙන්නට කියලා ඇහුවා. අන්දරේ කියනවා, "අපි දෙන්න සතියක් එක බිත්තියකින් විතරක් වෙන්වෙන කාමර දෙකකට දාලා කලුකුම් මස් සුවඳල් හාල් නැවුම් කිරි පෝෂණී ආහාර සමානව දෙන්න" කියලා ඉල්ලීමක් කළා. යටි හිතේ උපායක් තියාගෙන තමයි මේ දේ කළේ.
ඔබ අපි කවුරුත් දන්නවා අන්දරේ එහෙම කියන්නේ නිකන් නෙමෙයි කියලා. "හරි, ඒ එසේම වේවි. හරියටම සතියකින් හමුවෙමු. මේ සටන බලන්න රාජධානියේ රැසියන්ටත් ආරාධනා කරමු" රාජසභාව අවසන් කළා. දැන් යෝධයා අනිත් පැත්තේ, අන්දරේ මේ පැත්තේ, එක බිත්තියයි. කෑම බීම කටට රහට කනවා බොනවා විවේක ගන්නවා. හැබැයි ඒ යෝධයා අන්දරේ ඒ අතරේ තව වැඩක්. අන්දරේ අන්දරේගේ පැත්තේ බිත්තිය සිදුරු කරනවා ටික ටික හෙමින්, කාටවත් සැකද නොහිතෙන්න. කොහොමින් කොහොම හරි සතිය ගෙවුණා. දැන් සටන් දිනේ හෙට. අන්දරේ බිත්තිය සිදුරු කරලා ලොකු සිදුරක් හැදුවා යෝධයාගේ පැත්තේ යාන්තවර බිත්තියේ ඉතුරු වෙන්න. අන්දරේ බලන් ඉන්නවා යෝධයා කොයි වෙලාවක හරි කතා කරනකම්. යෝධයා අන්දරේට කතා කළා, "ඒයි අන්දරේ නේද? නම මට බය නැද්ද?" අන්දරේ, "නෑ මං බය නෑ." යෝධයා බලනවාකෝ, "ඔයයි මමයි ඔයා වගේ හතර දෙනෙක් විතර මහතයි, උසයි." අන්දරේ, "ඉතින්?" යෝධයා, "මට පුළුවන් එක පාරින් ඔයාව බිම දාන්න. සමහර විට මැරෙන්නත් පුළුවන්." අන්දරේ, "ඔය උස මහත කවුද ගණන් ගන්නේ? මටත් පුළුවන් එක පාරින් බිම දාන්න. සමහර විට මැරෙන්නත් පුළුවන්. නොමැරි ඉන්නවා නම් අද රෑම පැනලා යන්න." යෝධයා කල්පනා කරනවා, "රහස් සටන්කාරයෙක්ද කොහෙද? පොඩි බයක්වත් නැහැ. කමක් නැහැ, හෙට බලමු." අන්දරේ, "මේ යෝධයා මට දෙනවා කුප්පුවක් දුම් කුල ටිකක් විතක්කන්." යෝධයා, "කොහොමද දෙන්නේ? බිත්තිය තියෙනවනේ." අන්දරේ, "ඉතින් යෝධෙක් නේද? අතින් පාරක් ගහලා බිත්තිය හිල් කරලා දෙනවකෝ." යෝධයා අන්දරේ කියපු විදියට දුන්න පාරක්. අත හිරි වැටුණා. රිදෙන්න ගත්තා. හත්මුතු පරම්පරාවම පෙනුණා. තරු විසි වුණා. "අම්මෝ, මගේ අත බෑ බෑ."
අන්දරේ hina වෙලා, "ඉන්නවකෝ මම බලන්න" කියලා අර සිදුරු කරපු තැනට පාරක් දුන්නා. බිත්තිය ගැලවිලා අන්දරේගේ අත යෝධයාගේ පැත්තට ගියා. ගිහිල්ලා අත දිගහැරලා, "කෝ දෙනවා පුවත් දුම් කළ ටිකක්" කියලා අන්දරේ යෝධයාට කිව්වා. යෝධයාට හීන් දාඩිය දැම්මා. කකුල් වෙව්ලන්න ගත්තා. රහස් සටන් කාමියෙක් තමා. අන්දරෙත් එක්ක හෙට සටන් කළොත් මගේ මරණය නියතයි කියලා යෝධයා හිතාගත්තා. පුවත් තුන්කොළ ටික දුන්න යෝධයා මහා රෑ හැමෝම නිදි අතරේ පැනලා ගියා. උදේ සටන් බලන්න මුළු රාජධානියම මිනිස්සු පිරිලා. අන්දරේට බය යෝධයා පැනලා ගිහිල්ලලු. රජතුමාට ආරංචි වුණා. රජතුමා දන්නවා අන්දරේගේ උපාය නොවන. අන්දරේ ගෙන්නල්ලා ඇහුවා. විස්තරේ කිව්වම රජතුමාට හිනාව නවත්ත ගන්න බැරි වුණා. ඇතෙක් බරට වස්තුව දුන්න අන්දරේට බොහොම ගෞරව සම්මානත් ලබා දුන්නා. බලන්න අතපය කට හයියාය කොච්චර ජීවිතේ පාඩු කරගන්නවද. ඒවා වැරදි විදියට පාවිච්චි කරලා තමයි ඒ පාඩුව ඇති කරගන්නේ. හැබැයි මොලේ පාවිච්චි කරනවා නම් ජීවිතේ ගොඩාක් කරදර වලින් ගැලවෙන්න පුළුවන්. නිකන් තියෙන මොලේ මකුල් දැල් බැඳෙන්න නොදී වැඩක් ගන්න. අපි මේ ඕගලන්ට ගෙනාවේ ජනප්‍රවාදයේ බහුලව තියෙන කතා. මේව ඕගොල්ලෝ ඕන තරම් අහලා ඇති, දැකලා ඇති. නමුත් ඕගොල්ලෝ කීයෙන් කී දෙනාද මේව ඕගලන්ගේ ජීවිතේ ධනාත්මක චින්තනයේ පැත්තට එකතු කරගෙන තියෙන්නේ? මේ හැම කරුණකම ගතයුත්තක් තියෙනවා. මීට වඩා මහා විශාල දේවල් ගැන හිතන්න ඉසල මේ වගේ පුංචි දේවල් තුලින් අපගේ ජීවිතවල පුංචි පුංචි වෙනස්කම් ඇති කරගෙන අපේ ජීවිත වාසනාවන්ත කරගන්න පුළුවන්. ඉතින් මේ අපේ සූදානම සමුගෙන යන්නයි. පුරා හෝරාවක කාලයක් ඔබත් සමග ජන්මභූමි තුලින් ඔබගේ ආලින්දයේ රැඳී සිටියා. නව ශ්‍රීලන්තේ එක්සත් ශ්‍රී ලංකා සංගමය ඔබ වෙත ගෙන එන ජන්මභූමි තවත් වැඩසටහනකින් ඔබ අප හමු වෙමු. ඉතින් ඔබට සුභ රාත්‍රිය.
planetaudio.org.nz
Pilipinas Mabuhay! Welcome to your walk-in, call-in community access program.